ඔස්ට්‍රලියාවේ ජනගහනය මිලියන 24ක් බවට වර්ධනය වී ඇති බවට පසුගිය දා වාර්තා වුණා. වසර 2013 මිලියන 23ක් වූ ඔස්ට්‍රේලියානු ජනගහනය ඊට වසර දෙකකට පසුව මිලියනයකින් මේ ආකාරයට වැඩි වී තිබෙනවා. මෙම ජනගහන වර්ධනය ඔස්ට්‍රේලියාවේ අනාගතයට කෙසේ බලපාවිද? සංක්‍රමණික ප්‍රජාවන්ගෙන් මේ සඳහා වූ දායකත්වය කොයි ආකාරයෙන්ද තිබෙන්නේ? ඉතින් මේ කරුණු පිළිබඳව තමයි අද අපි විනිවිද සමාජ කතිකාව තුළින් පෙබරවාරි මාසයේ අවසාන අඟහරුවාදා අවධානය යොමු කරන්නේ. මෙලෙස ඔස්ට්‍රේලියානු ජනගහනය බලාපොරොත්තු වනාට වඩා වේගෙන් වර්ධනය වීමට දියුණු උපත් අනුපාතික ආයු කාලය වර්ධනය වීම, ඒවගේම සංක්‍රමණිකයන්ගේ පැමිණීම වර්ධනය වීමත් හේතු වී ඇති බවට ඔස්ට්‍රේලියානු සංඛ්‍යාන කාර්යංශයේ සහකාර අධ්‍යක්ෂක ෆිල් බ්‍රවුනින්
පවසනවා. You know, the Australian story, really, we hit half of this population milestone in 1968. It didn't seem so dramatic going from 12 to 24, but the next steps, that's interesting. You know, what would another 24 million look like?
මෙසේ සංක්‍රමණික ප්‍රජාවේ වර්ධනය සිදුවීම පිළිබඳව අපි තවදුරටත් කතා බහ කරන්න කැමති. ඉතින් මේ පිළිබඳව SBS සිංහල වැඩසටහන සමග අදහස් දක්වන්නේ මෙල්බන් මොනෑෂ් විශ්වවිද්‍යාලයේ කළමනාකරණංශයේ සහකාර මහාචාර්ය රමණී සමරතුංග.
ABS තොරතුරු අනුව අපිට පෙබ්‍රවාරි මාසේ මිලියන 24ක් වෙලා තියෙනවා ඔස්ට්‍රේලියාවේ ජනගහනය. නමුත් මම දකින්නේ ඔස්ට්‍රේලියාව සංක්‍රමණිකයින්ගේ රටක් හැටියට. ඒක නිසා මං හිතන්නේ ඒක විශේෂයෙන් සංක්‍රමණිකයින් නිසාම වුණයි කියලා කියන්න බෑ. නමුත් සංක්‍රමණිකයින් එන රටවල් වල වෙනසක්, විශේෂ වෙනසක් ඇති වෙලා තියෙනවා. ඉතින් අපි බැලුවොත් ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් දැනටත් 27%ක් ඔස්ට්‍රේලියාව ඉපදිච්ච නැති අය, පර්සන්ටේජ් එක විදිහට ප්‍රතිශතයක් හැටියට බැලුවොත් ඒ එකම 43%කගේ ජනගහනයෙන් 43%කගේ ඔස්ට්‍රේලියාවේ අඩුතරමින් දෙමව්පියන්ගෙන් එක්කෙනෙක් ඔස්ට්‍රේලියාවෙන් පිට ඉපදුණු අය. එහෙම බැලුවාම මේක මුල ඉඳලම සංක්‍රමණිකයින්ගේ රටක්. විශේෂ වෙනසකට මෑතකදී ඇති වෙලා තියෙන්නේ මුලින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් ආවේ එක්සත් රාජධානිය නවසීලන්තය වගේ රටවල් වලින්. නමුත් දැන් බැලුවොත් එන රටවල් ඉංග්‍රීසි කතා නොකරන රටවල් වලින් එන සංක්‍රමණිකයින් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම බැලුවොත් ආසියාතික රටවල් අතර චීනයත් ඉන්දියාවත් ඒ අතර මුල් තැන ගන්නවා. ඒක නිසා මම හිතනවා මේ සංක්‍රමණිකයින්ගේ පැමිණෙන රටවල් වල ඇති වෙලා තියෙන වෙනස නිසා මෑත කාලයේදී ඔස්ට්‍රේලියාවේ මේ සංක්‍රමණිකයින් විසින් ඇති කරලා තියෙන වෙනස් වීමල විශේෂත්වයක් මම දකිනවා.
නමුත් ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනයට 53%කින් දායකත්වය ලබා දෙන මෙම සංක්‍රමණික ප්‍රජාව පිළිබඳ වූ ඔස්ට්‍රේලියානු සංක්‍රමණ ප්‍රතිපත්ති පිළිබඳවත් මේ වන විට මේ වැඩිවන ජනගහනය හමුවේ කාගේත් අවධානය යොමු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඒ පිළිබඳව රජයේ සැලකිලිමත් විය යුතු බවට සිඩ්නි විශ්වවිද්‍යාලයේ සංක්‍රමණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳව කථිකාචාර්ය ආචාර්ය ඇනා බෝච
පවසනවා. About whether we should persist with that approach or whether we should streamline it more needs to be managed effectively from a political perspective, because otherwise there is a concern of sort of stratification of groups, sort of winners and losers, which can lead to social discord.
Australia ve arthikita me wediwana janagahane koya karin balapavida janagahane wediwenawat samagama ආර්ථික කරුණු පිළිබඳවත් කාගේද අවධානය මේ වන විට යොමු වෙලා. ඉතින් මේ පිළිබඳව අපිත් සමග අදහස් දක්වන එකතුනේ ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ නීතිය සහ ව්‍යාපාර අධ්‍යයන පීඨයේ ආචාර්ය චන්දන හේවගේ.
ආර්ථික පැත්තෙන් මේ තුළ දෙය දකින්න ගත්තාම අපිට කියන්න පුළුවන් ධනාත්මක සාධක තමයි පේන්න තියෙන්නේ ආර්ථික වර්ධනයට ජනගහන වර්ධනයෙන්. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔස්ට්‍රේලියාව විශේෂයෙන් ගත්තොත් යම් මට්ටමක භූමිය ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසාය කියන මේ ප්‍රධාන මූලික ආර්ථික සාධක උකහාගෙන නැත්නම් සමස්ත ජාතික ආදායමේ වර්ධනය උදෙසා ජනගහන වර්ධනයක් තියෙන අවස්ථාවක ජාතික ආදායම වැඩි කරගන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් මෙහෙමයි. දැන් අපි හිතමු විශාල ප්‍රමාණයේ පරිභෝජනයට නොගත් ඉඩම්, ඒ වගේම ප්‍රාග්ධන ප්‍රමාණයක්, ව්‍යවසායකත්ව හැකියාවන් තියෙනවා නම්, ශ්‍රම හමුදාව මදි නම්, ශ්‍රම හමුදාව සපයන්නේ ජනගහනයන්නේ. එතකොට ඒ රටේ ආර්ථික වර්ධන වේගය ඇතිකර ගණ්ඩ එක බාධාවක් වෙනවා. නමුත් සමහරලාවට කෙනෙක් තර්ක කරනවා රටේ ජනගහනය වැඩි වෙනකොට ඒක පුද්ගල ආදායමත් අඩුවෙන්න පුළුවන්, ඒ වගේම පුද්ගලයෙකුගේ ජීවන මට්ටම අඩුවෙන්න පුළුවන් කියලා. ජනගහන වර්ධනය වෙන වේගයට වඩා අඩු මට්ටමක රටේ ඵලදායිතාවය තිබුණොත්, ඒ කියන්නේ රටේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි නම් ජනගහන වර්ධනයට වඩා ඒ රටට හොඳ තත්ත්වයක් උදා කර ගන්න පුළුවන්. ඒ වගේම අපි දැන් සලකා බැලුවොත් සමහර රටවල්, ඒ කියන්නේ දැන් අපි තුමු ගොඩක් යුරෝපය සහ ඇමරිකාවේ මූලික කාලවල, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආර්ථික වර්ධන වේගයේ වැඩි වෙන සහ ආර්ථික වර්ධන වෙච්ච මූලික කාලවල් ගත්තොත් එහෙම මීට අවුරුදු 60-70 කියන දෙවන ලෝකයේ යුද්ධයට කලිනුත් පස්සෙත් වගේ ගත්තොත් ජනගහන වර්ධනයේ බේබි බූම් එක ජනගහන වර්ධනය නිසා තමයි ඒගොල්ලන්ගේ ඒ ආර්ථික වර්ධනය ළඟා කරගන්නට හැකි වෙලා තියෙන්නේ. පසු කාලයේදී ආර්ථික වර්ධනයත් එක්කම රටවල් සුගිත මුගිත වුණාම ඉතින් ජනගහන වර්ධනය අඩු වෙලා ඒකෙන් තවත් ඉතින් ඒගොල්ලන්ට වාසි ඇති වුණා. මොකද අඩු ජනගහන ප්‍රමාණයක් තමයි රටේ ජාතික ආදායම මේ භුක්ති විඳින්න හිටපු නිසා ඒක පුද්ගලයේ ආදායමත් වැඩි වුණා. ඒ වගේම ඒක එක් පුද්ගලයෙකුගේ ජීවන මට්ටමත් වැඩි වුණා. ඉතින් එහෙම කාරණා අපිට සලකා බැලුවොත් එහෙම රටේ ජනගහන වර්ධනය වුණ පළියටම එකපාරටම කෙනෙක්ට කියන්න බෑ මේක නරක දෙයක් කියලා. නමුත් මේක නරක දෙයක් වෙනවා සමහර රටවල් වලට. ඒ කියන්නේ දැන් රටේ නිෂ්පාදන ඵලදායිතාවය සහ නිෂ්පාදන ප්‍රමාණය ස්ථාවරව හෝ අඩු වෙමින් තියෙන අවස්ථාවක ජනගහන වර්ධන වේගය වැඩි වුණොත් එහෙම වෙන්නේ මොකක්ද? ඒක පුද්ගලයෙකුට භුක්ති විඳින්න තියෙන ජාතික සම්පත් අඩු වෙනවා. ඒ අඩු වෙන අවස්ථාවක ඉතින් ඒක පුද්ගලිය දුප්පත් වුණාම රටම දුප්පත් වෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් උදා වෙන්න පුළුවන් ජනගහනය ගොඩාක් වැඩි වුණොත් සම්පත් සහ නිෂ්පාදන හැකියාවට වඩා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම ඕස්ට්‍රේලියාවේ දැන් අපිට තියෙන තත්ත්වයේ හැටියට මුලදී අපිට ඇහිලා තියෙනවා ගොඩක් අය කියනවා මේ ස්මෝල් ඕස්ට්‍රේලියා හොඳ නැහැ, අපිට ඕන බිග් ඕස්ට්‍රේලියා, ඒ කියන්නේ ජනගහනය වැඩි කර ගන්න ඕන. මොකද ජනගහනය වැඩි වුණාම වෙළඳපොළ වැඩි වෙනවා. ඉතින් ජනගහනය මගින් වෙළඳපොළක් ඇති වෙන්නේ. එතකොට වෙළඳපොළ කියන්නේ මේ ඉල්ලුම වැඩි වෙනවා. භාණ්ඩ හා සේවාවලට ඉල්ලුම වැඩි වෙනකොට වෙළඳපොළ පුළුල් වෙලා රටේ නිෂ්පාදන සහ කර්මාන්ත වර්ධනය කර ගන්න පුළුවන්.
ඒත් එක්කම ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රජාව, විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය ප්‍රජාවත් මෙසේ ආර්ථික වශයෙන් ඔස්ට්‍රේලියාවට දායකත්වය ලබා දෙන ආකාරය, ඒ වගේම ඔවුන්ට ඇතිවන බලපෑම් පිළිබඳව මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය රමණි සමරතුංගගේ අදහස් තමයි මේ.
දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව ඔස්ට්‍රේලියාවේ ඉන්න, ශ්‍රී ලංකාව ගැනෙනවා 12 වෙනි තැනට සංක්‍රමිකයින් පැමිණීමේ රටවල් අතර. ලංකාව පුංචි රටක් වෙලා 12 වෙනි තැනට ඇවිත් තියෙනවා කියන එකෙන් අදහස් වෙනවා විශාල ශ්‍රී ලාංකික ජනතාවක් ඔස්ට්‍රේලියාව තුල ජීවත් වෙනවා. අපි බැලුවොත් මේ ආසියාවෙන් එන සංක්‍රමණිකෙන් දිහා ඒගොල්ලන්ගෙන් හුඟක් අය ඉන්නේ ඉංග්‍රීසියෙන් කියනවා නම් ස්කිල් මයිග්‍රේෂන් එක යටතේ. අනිත් වචන වලින් කියනවා නම් කුසලතා නිපුණත්වයක් තියෙන හොඳින් අධ්‍යාපනය ලැබපු කොටස් තමයි මේ ඇවිත් ඉන්නේ. ආර්ථික වශයෙන් ඒගොල්ලන්ගේ දායකත්වය බැලුවොත් ඕස්ට්‍රේලියානු රජය බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ට පුළුවන් වෙයි කියලා කාරණා දෙකක් ඉෂ්ට කරන්න. එකක් තමයි මේ රටේ තියෙන කුසලතා හිඟය නැත්නම් ස්කිල්ඩ් ගැප් එක පුරවන්න. අනිත් අතින් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේගොල්ලන්ගේ සුදුසු අධ්‍යාපනික මට්ටම් අනුව ආර්ථික වශයෙන් දායකත්වයක් ඇති කරන්න ඕස්ට්‍රේලියානු ආර්ථිකයට. මෙතෙන්දී මම දකින කරුණු දෙකක් මං කැමති මතක් කරන්න. එකක් තමයි වැඩි දෙනෙක් තමන්ගේ සුදුසුකම් අනුව ඕස්ට්‍රේලියාවේ රැකියාවන් කරනවා. විශේෂයෙන්ම ඒකට හොඳම උදාහරණ තමයි ශ්‍රී ලාංකික ප්‍රජාව. ශ්‍රී ලාංකික ප්‍රජාවේ මං හුඟක් කැමති කියන්න වැඩි දෙනෙක් තමන්ගේ සුදුසුකම් අනුව ඔස්ට්‍රේලියාවේ රැකියාවල් කරනවා. නමුත් ඒ එකම ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අපි එකට කියනවා මේ මිස්මැච් කියලා. තමන්ගේ කුසලතාවය සහ අධ්‍යාපන සුදුසුකම් අනුව ඔස්ට්‍රේලියාවේ රැකියාවල් නොලැබීම. මං හිතන්නේ අපි ඒක මේ වෙලාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා සමහර සංක්‍රමණිකයින් අධ්‍යාපනය සම්පූර්ණ කරලා මෙහිට ස්කිල්ඩ් මයිග්‍රේෂන් එක යට තියාපු සමහර සංක්‍රමණිකයින් බොහෝ වෙලාවට අපහසුතාවයට මුහුණ දෙනවා ඒගොල්ලන්ට සුදුසු විදිය රැකියාවල් නොලැබීම ගැන. ඒක මං හිතන්නේ වෙනමම අපිට කතා කරන්න වෙනවා මේ මෑත කාලීන සංක්‍රමණිකයන් ගියා බැලුවාම.
රටක වැඩිවන ජනගහනයත් සමග මෙහි සංක්‍රමණික ප්‍රජාවේත් වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඉතින් ඒ සමගම එම රටේ සමාජීය සහ සංස්කෘතිකමය වශයෙන් විවිධත්වයක් ඒ වගේම යම්කිසි බලපෑමකුත් සංස්කෘතියට සහ සමාජයට ඇතිවීමක් සිදුවෙන බවත් ඇත්තටම අපි කවුරු දන්නා කාරණයක්. ඉතින් මේ සංක්‍රමණික ප්‍රජාවන් නිසා ඔස්ට්‍රේලියානු ජනගහනයට ඇති වී ඇති විවිධත්වය පිළිබඳව SBS සිංහල වැඩසටහන සමග අදහස් දක්වන්න අපිත් එකතු වුණා. ඇඩලේඩ් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ හිටපු ආචාර්යවරයෙකු වන ආචාර්ය මයිකල් රොබර්ට්ස්.
විවිධත්වයක් ටිකක් පුළුළු වෙනවා. ඒක හොඳයි. ඒක අතකින් ඔස්ට්‍රේලියාවේ ඒකින් යට සීමිත අදහස් යම් ප්‍රමාණයකට අඩු වෙනවා. ඒත් එහෙනත් ප්‍රශ්නක් තියෙනවානේ. සමහර විට ක්‍යාන්තවාදී ප්‍රශ්න තියෙනවා. ඒ හා සමගම සමහර නිකං ගතානුගතික ඇංගලෝ ඔස්ට්‍රේලියානු කට්ටියටයි ඒක සමහර විට අලුත් අයටත් විදේශී අය ගැන නිකං සැක තියෙනවා. ටිකක් නිකන් දකුණු පැත්තට බර වෙලා ටිකක් ඒගොල්ලොනුත් අන්ත විරෝධී වෙනවා සමහර විට. මේ විවිධත්වයට විරෝධත්වයක් තියෙනවා සමහර අය අතර. ඒගොල්ලොන් පැරණි ඔස්ට්‍රේලියානු අය පවරක් නොවේ. සමහර විට අලුතින් ඇවිල්ලා පවුලුත් ඒගොල්ලන්ට නිකං මේ සුදු පක්ෂපාති කමක් තියෙනවා සමහර. ඉතින් එවැනි දේවල් තියෙනවා. ඒත් හැම රටකම එවැනි ප්‍රශ්න තියෙනවානේ. ඒකේ පටු අදහස් උදහස් දරනා ඉන්නවා හැම සමාජයක. මම 70 ගණන් 80 ගණන් වල යාවනේ ඒ කාලේදී ටිකක් ඉරවඩා මධ්‍යම පාන්තික උසස් මධ්‍යම පාන්තික වෘත්ති හැකියාවෙන් යුක්ත අය තමයි හිටියේ. කාලය වැයෙමින් ඊට වඩා වෙනස් සමාජික කොටස් ඇවිල්ලා තියෙනවා. දැන් නිදසුනක් වශයෙන් මනසනේ අනුගරන් වල සිට සමහර විට අර ජර්මන් ටෙක් හැකියාවන් යුක්ත අය ඇවිල්ලා තියෙනවා. එක් තමන්ගේ සමාජික ආර්ථික තත්ත්වය වැඩි දියුණු කිරීමට අවස්ථාව ලැබුණා මෙහාට ඇවිල්ලා. ඒගොල්ලන් දැන් සමහර අය පදනමක් තියෙනවා, මාර්ගයක් තියෙනවා මේ තමන්ගේ ජීවිතය වැඩි දියුණු කිරීමට. ඉතින් බෝට් වෙනුත් ඇවිල්ලා තියෙනවා කට්ටිය. තේ දැන් අලුතින් මෑතදී නොයෙක් විවිධ එනවා ඔස්ට්‍රේලියාවට. ඒ කියන්නේ ඇඩලෙඩ් නගරට සමහර අය උසස්ථාන ලංකාවේ උසස්ථාන තුර තිබුණා. ඒක අත්හැරලා මෙහාට ඇවිල්ලා මට පුදුම වෙනවා ඇයි කියලා ආවේ. සමහර විට ඒගොල්ලෝ නියම රක්ෂා ලැබෙන්නේ නැහැ මෙහෙ. සමහර විට ඒගොල්ලෝ එන්නේ නැහැ කට්ටිය ඉන්න නිසා. ඒකත් තියෙනවා. 80 ගණන් වලදී 70 ගණන් වලදී ආ කට්ටිය ගත්තොත් ඒගොල්ලන්ගේ ළමයි ඉන්නවනේ පිරිමි කාන්තා කට්ටිය. ඒගොල්ලෝ විශ්වවිද්‍යාලයට යනවා. ඉතින් ඒ මාර්ගෙනුත් ලාංකික ශ්‍රී ලාංකික ඔස්ට්‍රේලියානු පරම්පරා දැන් අලුතින් බිහි වෙලා තියෙනවා. සෙකන්ඩ් ජෙනරේෂන් තුන්වෙනි පරම්පරා කට්ටිය ඉන්නවා. දැනම හැම දැන් ඉතාලි කට්ටිය ගත්තොත් ග්‍රීක අය ගත්තොත් තුන්වෙනි පරම්පරාව සමහර විට හතරවෙනි පරම්පරාවත් පටන් ගන්නවා. ඉතින් ඒගොල්ලන්ට දැන් ඔස්ට්‍රේලියාවේ ටිකක් කණු දාලා තියෙනවා. පදනමක් තියෙනවා, අදිටාලමක් තියෙනවා. ඒගොල්ලන් දැන් සමහර අයට විශේෂයෙන් ඉතාලි ග්‍රීක කටිකට දේශපාලන සමාජිකයන් ඉන්නවා. මේ අර විශේෂයෙන් අර රියල් එස්ටේට් ට්‍රේඩ් එක ගත්තොත් ගෙවල් ගොඩනැගිලි අයිතිවාසිකම් ගත්තොත් ඒගොල්ලන් සමහර අයට සෑහෙන ආර්ථික බලයක් තියෙනවා. ඔය අර රෙස්ටොරන්ට් තියෙනවා ඉතාලියානු සමහර විට ක්‍රොයේෂියන් සර්බියන් එවැනි අය ඉන්නවා. අන්න ඔය චීන කට්ටිය බලන්න, චීන එන සෑහෙන ප්‍රමාණයක්. ඒ කියන්නේ චීන හොංකොන් නගරේ චීනයෙන් සමහර විට මලේසියාවේ චීන කට්ටිය සෑහෙන අය එනවා. ඒගොල්ලන්ට මුදල් තියෙන නිසා ඒගොල්ලන්ට ආර්ථික බලය මගින් ඒගොල්ලන් බිස්නස් කරනවා මෙහෙ. දැන් 70 ගණන් 80 ගණන් කියමු අනු ගණන් වලදීත් මේ අර ටෙලිවිෂන් එකේ ඇඩ්වර්ටයිස්මන්ට් බැලුවොත් ඒ කාලෙදී සාමාන්‍යයෙන් දුමුරු පාට නැතන් කළු පාත මූණක් දැක්කේ නැහැ. දැන් ඒක සැලස්මානවනේ කරන්නේ. දැන් නූතන කාලේ කලින් කාලද වෙනස් මූණක් පේනවා. ඒගොල්ල මම හිතනවා අර මේ වාණිජ කොටස් හිතාමතාම මේ නැත්නම් නිකක් විවිධත්වයක් ඇතුළත් කරලා තියෙනවා ඇඩ්වර්ටයිස්මන්ට් වලට. 100% නෙවෙයි, සසදා බැලුවොත් යම් කිසි සුළු ප්‍රමාණයකට විවිධත්වයක් ඇතුළත් තියෙනවා.
ඉතින් මේ ආකාරයට සමාජීය වශයෙන් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ජනගහනය වැඩිවීමත් සමගම සංක්‍රමණික ජනය ඔස්ට්‍රේලියාවේ සමාජයට අනුගත වීම පිළිබඳවත් විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ප්‍රජාව ඇසුරින් අපිත් සමග අදහස් දැක්වේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය රමණී සමරතුංග මහත්මිය.
අපේ පර්යේෂණ කටයුතු අනුව මම සංක්‍රමණිකයන් පිළිබඳව ලංකාවෙන් විශේෂයෙන් ඉන්දියාව සහ චීනය ගැනත් පර්යේෂණ කටයුතු කරනවා. ඒට අනුව අපි දකින දෙයක් තමයි ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ සංක්‍රමණික විශේෂයෙන්ම පළවෙනි පරම්පරාව. දෙවැනි පරම්පරාවට බොහෝ දුරට ඒ අනුගත වීමේ අභියෝගයක් ඇති වෙලා නැහැ. නමුත් පළවෙනි පරම්පරාවට මෙහි ආවම දිගු කාලයක් තමන්ගේ මව් රටවල ඉඳලා ඒගොල්ලන් මේ ඕස්ට්‍රේලියානු සමාජයට අනුගත වෙන්නේ කොහොමද කියන එක මං හිතන්නේ ලොකු අභියෝගයක්ව පවතිනවා. පර්යේෂණ වල දත්තයන් අනුව අපිට පේන එක දෙයක් තමයි බොහෝ වෘත්තිකයන් ඉංජිනේරුවරු, දොස්තරවරු, කථිකාචාර්යවරු, කාර්මික නිලධාරීන් මේ සියලු දෙනාම තමන්ගේ වැඩ කරන ස්ථානවලදී බොහෝ දුරට අනුගත වීම ඇති වෙලා තියෙනවා. ඒගොල්ලෝ බොහොම ඕස්ට්‍රේලියානු අයත් එකට වැඩ කරන්න පුළුවන්කම හැකියාව ලබාගෙන තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ සමාජීය ජීවිතය තුළ බොහෝ වෙලාවට අපි දකින දෙයක් තමයි ඒගොල්ලන්ගේ සමාජයේ තුළම නැත්තම් කමියුනිටි එක තුළම ඒගොල්ලන්ගේ කටයුතු කෙරීගෙන යනවා. මේකට එක හේතුවක් හැටියට මම දකින දෙයක් තමයි දැන් අපි ශ්‍රී ලාංකික ප්‍රජාව දිහා බැලුවොත් ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් දැන් මෙල්බර්න් වලත් සිඩ්නි වලත් ජීවත් වෙනවා. එතකොට අපේ සමාජීය කටයුතු බොහෝ වෙලාවට අපේ කලින් දැන ඇඳුණු කම් මත තමයි සිද්ධ වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට චරිත දන්නව ඇති අපිට තියෙනවා සිංහල චිත්‍රපටි තියෙනවා, දෙමළ චිත්‍රපටි තියෙනවා, මුස්ලිම් කටයුතු තියෙනවා. මේ ඔක්කොම අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාව තුළ තියෙන කටයුතු. අපේ තිවුරු වුණහම බොහෝ වෙලාවට අපිට ඒ තරම් ලොකු වෙලාවක් නැහැ මේකෙන් පිටතට ගිහිල්ලා මේ සමාජීය කටයුතු ඇති කරන්න. මං හිතන්නේ ඒක ගැන අපේ අවධානය යොමුනොත් හොඳයි කියලායි මම හිතන්නේ.
ජනගහනය වැඩිවීමත් සමග රටක මතුවන ප්‍රධාන ගැටලුවක් වන්නේ ශ්‍රය වන සම්පත් හමුවේ ඒ සම්පත් සඳහා ඇතිවන තරඟකාරී භාවය. ඉතින් ඔස්ට්‍රේලියාවට මේ කරුණ කොයි ආකාරයෙන් බලපාවිද? මේ ඒ පිළිබඳව අදහස් දක්වන ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දන හේවගේ.
ඔව්, අපිට දැන් ඒ ගැන සලකා බැලුවාම ස්වභාවික සම්පත් දැන් කෙනෙක්ට එකපාරටම මේ ජනගහන වර්ධනය එනවා, ජනගහනය ගොඩක් වැඩි වුණාම කියලා එකපාරටම ඔළුවට එන්නේ මේ සමාජීය සහ පාරිසරික කාරණ. ඒ කියන්නේ සමාජීය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, පාරිසරික දූෂණ ඇති වෙන්න පුළුවන් ස්වභාවික සම්පත් වැඩි ප්‍රමාණයකින් උකහා ගත්තාම. ඒකේ යම් කිසි ඇත්තකුත් තියෙනවා. ඒ ඇත්ත තමයි ඇත්තටම ඍජුවම ගත්තාම ජනගහනය වැඩි වෙනකොට අපිට වැඩිපුර වතුර ඕන, වැඩිපුර ලී ඕන, වැඩිපුර වෙන අනිකුත් භාණ්ඩ ඕන. ඒ නිසා ඉතින් කැලෑලි කරන්න වෙනවා, වතුර සම්පත් මදි වෙනවා, මාළු වැඩියෙන් අල්ලන්න වෙනවා. ඉතින් එහෙම හිතපුවාම ඉතින් මුළු පරිසරයේම මේ විනාශ වෙන තත්ත්වයක් තමයි හිතෙන්නේ ජනගහනය වැඩි වුණාම. නමුත් ඕකේ අනිත් පැත්ත තමයි ස්වභාවික සම්පත් සෑහෙන ප්‍රමාණයක් උකහාගෙන නොගෙන තියෙන අවස්ථාවක ඒ ස්වභාවික සම්පත් පාවිච්චි කරන්න අවශ්‍ය කරන මිනිස්ශ්‍රමය තියෙනවා නම් ඒකෙන් ආර්ථික වර්ධනයක් ඇති කර ගන්න පුළුවන්. ඒ වගේම මේ ඔක්කොන්ටම වැදගත් වෙන දේ තමයි අපේ රටට නිවැරදි සම්පත් උපයෝජනය කරගන්න සැලැස්මක් තියනවාද කියන එක, විශේෂයෙන්ම ස්වභාවික සම්පත්. අපි දැන් දන්නවා දරණීය සංවර්ධනය, එහෙම නැත්නම් තිරසාර සංවර්ධනය, මේ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියන මේ සංකල්ප වලින් කියන්නේ රිනියුවබල් එනර්ජි ගෙනල්ලා මේ සම්පත් නැවත ඒ වගේම බලශක්තිය නැවත පරිභෝජනය කරන්න පුළුවන් ආකාරයේ ක්‍රමෝපායන් පාවිච්චි කරන්න ඕන. එතකොට ජනගහනය කොච්චර වැඩි වුණත්, ආර්ථික වර්ධනයේ වේගය කොච්චර ඉහළට ගියත්, අපිට නිරන්තරවම පරිසරයට හානි නොකර සම්පත් උපයෝජනය කර ගන්න පුළුවන්. ඒ නිසා ජනගහන වර්ධනය මේකට බාධාවක් නෙමෙයි කියලා අපිට තර්ක ගේන්න පුළුවන්. අපි දැකලා තියෙනවා එහෙම උපාය මාර්ග වලින් යම් කිසි ප්‍රතිඵල ලබා ගත්ත අවස්ථාවලුත්.
ඔස්ට්‍රේලියාවේ ජනගහනය වසරකට දැනට ඇති වේගය වන 1.5ක වර්ධන වේගයෙන්ම වර්ධනය වූහොත් මේ සියවසේ මැද පාගය වන විට ඔස්ට්‍රේලියානු ජනගහනය මිලියන 40ක් දක්වා වර්ධනය වීමට ඉඩ තිබෙනවා. ඉතින් වික්ටෝරියානු සහ ටැස්මේනියානු සස්ටේනබල් පොපුලේෂන් ඔස්ට්‍රේලියාහි සභාපති මයිකල් බේලිස් මේ සඳහා සූදානම් වීමට රජයේ ගත යුතු පියවර පිළිබඳව මෙවන් අදහසක් දක්වනවා. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ සරණාගත ප්‍රතිපත්තිය පිළිබඳවත් ඔහු මෙහිදී සඳහන් කරනවා.
What we're proposing is twofold, that that there are no government incentives for people directly to have large family sizes, put that money instead into education and medical subsidies for young children instead of policies that promote large family sizes themselves. And also to slow down non-refugee migration. So we do promote that we do need a very generous humanitarian program, but what we don't need is deliberate socially and politically engineered population growth policies that are created pretty much purely to increase GDP.
ඉතින් වැඩි වෙන ජනගහනය හමුවේ ඔස්ට්‍රේලියාවට ඇතිවන බලපෑම් පිළිබඳව තමයි අද විනිවිද තුළින් අපි කතා බහ කළේ. අපි අදට සමුගන්නවා අපි නැවතත් විනිවිද සමාජ කතිකාව තුළින් හමුවෙමු ලබන මාසයේ අවසාන අඟහරුවාදා.